ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා.
බොහොමත්ම ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අපි අද දවස පුරාවටම ඇහුම්කන් දුන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව එළිදක්වන මොහොතේදී. දැන් සුනිල් හඳුන්නෙත්ති එහි සභාපතිතුමා සහ අනෙකුත් මන්ත්‍රීතුමාලා ප්‍රකාශ කළේ එක එක්කෙනාට චෝදනා කරන එක තමයි. ඔබතුමාලාගේ පක්ෂයේ සියලු කතිකයන් අද හැන්සාඩ් එක අරන් බලපුවාම කියන්න පුළුවන් එතනදී මලගෙවල් වල ගිය මන්ත්‍රීවරු ගැන කතා කරා. මේවා අපි හංගලා ගහන්න ඕනේ නැහැ. ඒ නිසා මෙවැනි කතන්දර 20යි 20 කියන පේජ් එකේ JVP 20යි 20 කියන පේජ් එකේ අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ ඒක මං හිතන්නේ ඒක ඔබතුමාලගේ එතුමාගේ ප්‍රශ්නයක්. ඒක මම මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. මම මේ කියන්නේ අපි කොහොමද දේශපාලන සදාචාරය හදන්නේ කියන එක. අපි දේශපාලන සදාචාරය හදන්න කියලා මෙතෙන්ට ඇවිල්ලා මෙතන තර්ක කරලා මෙතන විවාද කරලා මේ වார்த்தාවක් අරගෙන මේ වார்த்தාවය තුල සිද්ධ විය යුතු දේවල් මේ වார்த்தාවේ එලිදක් වෙද්දී සිද්ධ විය යුතු දේවල් ඇවිල්ලා මේ මඩ ගහගන්න එක නෙමෙයි. දැන් මා වார்த்தාව එලිදක් වෙද්දී එලිදක් වෙන්නේ මඩ ටික විතරයි. අර යෝජනාවන් දැන් මුජබර් මන්ත්‍රීතුමා අපි මොන මතයක් දරුවත් ඇත්තටම එතුමා යෝජනා කළා යම්කිසි වැඩපිළිවෙලක් මේකට සිද්ධ වෙන්න ඕන. අපි කැමති නැහැ මහ බැංකු මංකොල්ලේ සිද්ධ වුණාට පස්සේ කෝප් කමිටු වார்த்தාව එලිදක් වෙලා මහ බැංකු ඒ කමිටු වார்த்தාවේ හැටියට ඒකේ නිලධාරියෙක් දෙන්නෙක් අයිතිකාරයෙක් කිරේ යනවට. එහෙම නෙමෙයි මේකට මූල බීජ වෙච්ච මේක මුලින්ම මේකට අනුබල දුන්න ඒ පුද්ගලයෝ ගැන මේ කමිටුව සහ සභාපතිවරයා සහ සියලු දෙනා රටට කියන්න ඕන. පාද සටහන් දාන එක නෙවෙයි කල යුත්තේ, රටට එලි කරලා කියන්න ඕන මෙන්න මේ පුද්ගලයන් නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ගුවන් සමාගමේ අහවල් ඒ වගේම ඒ එලි දක්වන පුද්ගලයාට සදාචාරාත්මක හැකියාවක් පාර්ලිමේන්තුවේ ආයේ ඇමතිකමක් දරන්න බෑ. ඒ තැනට පාර්ලිමේන්තුව කෙසේ හෝ නිර්මාණය කරගන්න ඕන. එහෙම නැත්නම් අද එක අමාත්‍යාංශයක යම්කිසි කටයුත්තක් කරනවා, ඒ කටයුත්තේ කෝප් වාර්තා වෙනවා, ඒ වාර්තාවේ කියනවා අහවල් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා කියලා, ඊළඟ ආණ්ඩුවේ තව ඇමතිකමක් හම් වෙනවා. සුදුසුකම හොරකම් කිරීම තමයි කියන එක රටට ජනගත වෙනවා. දැන් පහුගිය වසරේ හොරකම් ගැන දැන් මෙතන මේ වார்த்தාවේ පහුගිය වසරේ විතරක් නෙමෙයි, පහුගිය ආණ්ඩුවේ විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවේ තියෙන හොරකණුත් මේකේ තියෙනවා. එතකොට හැබැයි පහුගිය ආණ්ඩුවේ ඒ හොරකම් කරපු ඇත්තෝ සහ හොරකම් කෙරුවයි කියලා චෝදනා කරන ඒ සියලු පිරිස්වලට අපි මොනවද කළේ? අපි දන්නවා ඔබතුමාගේ ඒ කෝප් කමිටුවෙන් එහෙම නැත්නම් මේ මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් ඔබතුමාට පුළුවන් නිර්දේශයක් දීලා ඒ තැනට තල්ලු කරන එක එහෙම නැත්නම් ඒ තැනට පත් කරන එක පමණයි. නීතිමය කටයුත්තක් එතන කරන්න බෑ. හැබැයි අපි මේක නීතිමය කටයුත්තක් දක්වා ගෙනියන ක්‍රමවේදයක් අපි පාර්ලිමේන්තුවේ හදන්න ඕන. දැන් අර අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා ඒ මේ අවශ්‍යතාවය එහෙම නැත්නම් නිරෝෂන් මන්ත්‍රීතුමා පැහැදිලි කරලා කිව්වේ වෙන දෙයක් නෙමෙයි, මේ රටේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕන, සදාචාරය නැති වෙලා තියෙනවා, මේ එක එක්කෙනාට චෝදනා කරන ඒවා එක එක්කෙනා විවේචනය කරන ඒවා නෙමෙයි වෙන්න ඕනේ, රට අවුරුදු 10ක් ඇතුළත වෙනත් තැනකට යන්න ඕන කියන. අද අපිට ඒක පේන්න විදියක් නැහැ. අපි අද ඒක දකින්නේ නැහැ. එතුමා තමුන්ගේ නිර්ව්‍යාජ බව පෙන්නවා. එතුමා තමුන්ගේ ඒ තමුන්ට කරන චෝදනාව පමණක්ම නෙමෙයි රට වෙනස් විය යුතු තැන පෙන්නවා කිව්වා. ඉතින් ඒකට කවුරුත් කලබල වෙලා ඒකට කවුරුත් මේ චෝදනා කරන එක නෙමෙයි කරගන්න ඕනේ. අපි දන්නවා දැන් ගුවන් සමාගමේ වංචා ගැන මෙතන තියෙනවා. හැබැයි ගුවන් සමාගමේ පාඩු සිද්ධවීම සිද්ධ වුණා. ඒ විෂයභාර ඇමතිවරයාට ඒ පාඩු සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොතිබුණා නම් දැන් අපි දන්න පිරිස් මෙතන බහුතරයක් වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ පහුගිය වතාවේ කෝප් කමිටුවක් නියෝජනය කරන්න ඇති, එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඇති. හැබැයි කතා කරලා මොකක්ද විසඳුමකට ගෙනාවේ? ඇයි දැන් සුනිල් හඳුන්නෙත්ති ගරු ඒ ඒ සභාපතිතුමා කමිටුවේ සභාපතිතුමාට විතරමද මේ බලය තියෙන්නේ? එදා හිටපු ඇත්තොත් ඒක කරන්න ඕන. එදා හිටපු ඒ ඒ නියෝජනය කරපු අය නොකරනම් පාර්ලිමේන්තුවේ එක ප්‍රශ්න කරන්න ඕන. පාර්ලිමේන්තුවේ එක ප්‍රශ්න කරන්න ඕන. රටේ ජනතාව අතර ජනගත කරන්න ඕන. ජනතාවට ප්‍රසිද්ධ කරන්න ඕන. කෝප් කමිටුවේ තියෙන දූෂණය එළියට කියන්න ඕන. ඒ කිසි දෙයක් නැතුව අවුරුදු 7-8කට ඉස්සලා සිද්ධ වෙච්ච දෙයක් ගෙනල්ලා ඉතින් ඒ දේ අද තාම කතා කරනවා. හැබැයි ඒ කාලය තුල යම් කිසි දෙයක් සිද්ධ වෙලා තිබුණත් මේ කාලෙත් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. මේ කාලෙත් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් මේක දිගින් දිගට සිද්ධ වෙන්න ගියාම අපි කොහොමද අනාගතයක් රටක් නිර්මාණය කරන්නේ? මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මම ජාවාරමක් කරනවා නම්, මම හොරකමක් කරනවා නම්, මම වංචාවක් කරනවා නම්, මුදල් නාස්තියක් කරනවා නම්, එහෙම නැත්නම් මට ලැබිච්ච වගකීමේ ඒ වගකීමේ ක්‍රියාවලිය මම කරන්නේ නැත්නම් මම පාර්ලිමේන්තුවට නැවත වතාවක් ජනතාව එවන්නේ නැහැ. එහෙම තිබිච්ච බය දැන් අද වෙදි නැති වෙලා තියෙනවා. අද වෙදි නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කමිටු වාර්තා කීයක් මේ එළියට ආවත් දිගින් දිගටම අමාත්‍යංශ වෙනස් වෙවි මේ කටයුත්ත සිද්ධ වෙනවා නම් අපිට පිළිගන්න බෑ, අපිට චෝදනා කරන්න බෑ කිසිම කෙනෙකුට. අහවලා මේ හොරකමට සම්බන්ධයි නෑ, වාර්තාවක් විතරයි තියෙන්නේ. ඇයි වාර්තාවෙන් දඬුවමක් ලැබිලා නෑ කිසිම කෙනෙකුට? ඒ නිසා හැමෝම එකතු වෙලා ඒ මොකක් හරි තෝරාගත්තු නමක් හරි දෙකක් හරි තුනක් හරි අරගෙන ඒකට දිගින් දිගටම ගහනවා. දැන් අපි දැක්කනේ පහුගිය දවස්වල ওই ගුවන් යානා ගනුදෙනුව කරන වෙලාවේ ඒ ගනුදෙනුව තුල හුවමාරු වෙච්ච පණිවිඩ ටික එළියට ඇවිල්ලා තියෙනවා. මේ වාර්තාවේ ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. කැබිනට් අනුමැතිය ගන්නේ නැතුව ගුවන් යානා ඇනවුම් කිරීම, එහෙම නැත්නම් ගුවන් යානා ඇනවුම අවලංගු කිරීම කැබිනට් තීන්දුව එන්න කලින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඊට පස්සේ තමයි කැබිනට් තීන්දුව ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙමනම් ඒක කරපු ඇමතිවරු අද මෙතන ඉන්නවා. ඒක කරපු ඒකට උපදෙස් දුන්න ඇත්තෝ අද මෙතන ඉන්නවා. හැබැයි අපි ක්‍රමයක් හදා ගන්න ඕන ඒගොල්ලන්ට දඬුවම් කරන්න සහ ඒගොල්ලන්ව ජනතාව ඉදිරියේ ඒ දඬුවමට ලක් කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් බොරුවට මේ විදුලි දල්වගෙන මෙතන AC වායු සමීකරණ දාගෙන මෙතන කෑම බීම වියදම් කරගෙන මෙතන ලක්ෂ ගාණක් කෝටි ගාණක් දවස් ගාණේ වියදම් කරන එකේ තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා අපිත් ආයතන දැන් පළාත් පාලන ආයතනයක් කියපුවාම ඒකෙත් යම්කිසි පිරිසක් ජීවත් වෙනවා. අපිත් ආයතන ගණනාවක් ඒ වකවාණු තුල මේ දේශපාලන පාර්ලිමේන්තුවේ එන්න කලින් කළා. හැබැයි අද වෙනකන් කිසිදු තැනක කොහෙලා බලන්න පුළුවන් ඕනම කෙනෙකුට චෝදනාවක් නැහැ. චෝදනාවක් එන විදිහට වැඩ කරේ නැහැ. එහෙම වැඩ කරන්න ඕන කරන පිරිසක්ව තමයි පාර්ලිමේන්තුවේ එවන්නේ. ආවට පස්සේ හොරු වෙන්නේ නැහැ. ආවට පස්සේ ඒ පුද්ගලයෝ හොරකමට මේ අහුවෙන්නේ නැහැ. නමුත් මේ හොරකමේ ක්‍රියාවලිය සහ මේ සියලු දේ අවම කරගෙන එහෙම නැත්තම් නැති කරලා මුදල් විනාශේ දැන් බස් ගෙන්නපු එක ගැන මෙතන කතා කරලා තිබුණා. ඉතින් බස් ගෙන්නපු එකේදී බස් 18ක්ද කොහෙද අස්ථානගත වෙලා කියලා. අස්ථානගත වෙලා නෙවෙයි, බස් 18 ඒ කොහේ හරි තැනක එහෙම නැත්තම් පාසලකට හරි ඒ වගේ තැනක ලබා දැන් මේක මුදලින් කවුරු හරි ලබා ගත්තා නම් අපි මම කාවත් සුද්ධ කරන්න කතා කරනවා නෙවෙයි, මුදලින් කවුරු හරි ලබා ගත්තා නම් ඒක කොටින්ම නෑ. හරියටම මහ බැංකුවේ තිබිච්ච දේ ගත්තා වගේ. හැබැයි යම්කිසි ආයතනයක් ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් දුන්නා නම් ඒක තමුන් සතු කරගන්න නැතුව ඒක ජනතාවට ලබා දෙනවා නම් ඒකත් මං හිතන්නේ රට තුල සිද්ධ වෙන රටට අවශ්‍ය කරන එහෙම නැත්නම් ජනතාවට අවශ්‍ය කරන දෙයක්. එහෙම නැතුව කොමිස් කුට්ටිය කරේ ගහගෙන මේ උරේ තියාගෙන යන එක මේ නෙවෙයි කියන එක මම ඒක පැහැදිලි කරලා කියනවා. ඉතින් ඒ නිසා හැම කටයුත්තක්ම සිද්ධ වෙලා තියෙන්නේ ඒ ආකාරයට. ගුවන් යානාද වී මිලදී ගැනීමද, එහෙම නැත්නම් සත්ව ආහාරවලට වී ආපහු ලබා දීමද, එහෙම නැත්නම් මේ සියලු දේවල්. ඒ නිසා අපි අද පාර්ලිමේන්තුවේ ඉඳගෙන දෙපැත්තකට බෙදිලා එක එක්කෙනාට චෝදනා කරගන්නවට වඩා අපි උත්සාහ කරන්න ඕනේ මෙවැනි වාර්තා එළි දැක්වීම තුලින් අපේ අලුත් ගමන් මාර්ගය හදාගන්න එක. එහෙම නැත්නම් කවදාවත් මේක හැදෙන්නේ නැහැ. අපේ අලුත් ගමන් මාර්ගය මොකද්ද? අපි ජාතික ආණ්ඩු කියලා හදාගෙන මේ එකතු වෙලා මේ සියලු දේ විනාශ කරන එක නෙමෙයි. අපි පාර්ලිමේන්තුවට අලුත් ප්‍රතිපත්ති අරගෙන ඇවිල්ලා ඒ අලුත් ප්‍රතිපත්ති තුලින් අපි පාර්ලිමේන්තුවෙන් අපි රටේ ජනතාවට දෙයක් ලබා දීමයි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම් හැමදාම වෛරක්කාරයෝ වගේ තරහකාරයෝ වගේ තමුන්ගේ දේශපාලන මතය උලුප්පන්න, තමුන්ගේ දේශපාලන මතය උඩට ගේන්න අපි වැඩ කරලා, එහෙම නැත්නම් අපි මේ දොස් කියාගෙන එහෙට මෙහෙට චෝදනා කරගෙන කවදාවත් යන්න බෑ. අපිට ජනතා විමුක්ති පෙරමුණ වෛරක්කාරයෝ විදියට පේනවනේ, අපිට එක්සත් ජාතික පක්ෂ වෛරක්කාරයෝ විදියට පේනවනේ, ඒගොල්ලන්ට ඒකාබද්ධ විපක්ෂ වෛරක්කාරයෝ විදියට, එහෙම නැත්නම් රටට වැඩක් නැති ජාතියක් විදියට පේනවනේ, ඒක කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි පොදු තැනකට එන්න ඕන. දැන් මං හිතන්නේ එතුමා යෝජනා කළා මේ කෝප් කමිටුවට සජීවි විකාශන මේ රූපවාහිනී සජීවි විකාශන ක්‍රමවේදයක් හදන්න කියලා. ඒක හොඳයි. එතකොට අපිට හොයා ගන්න පුළුවන් මේකට සත්භාවයෙන් තොරතුරු දෙන්නේ කවුද, මේ තොරතුරු හරියාකාරව රටේ ජනතාව අතරට යන්නේ කොහොමද, ඒ ජනතාව මේවා ගැන දැනගන්නේ කොහොමද, ඒ සියල්ල අද වෙද්දි වාර්තාවක් එළියට එනවා. ඒක මේ 225 දෙනා අතර බෙදී යනවා. එහෙම නිසා එහෙම මිසක් එතනින් එහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එන්නේ එවැනි අලුත් යෝජනා මේව රටට හෙලි කරන්න. මොකද අපිත් කැමති නැහැ, අපිත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිත් රටේ තොට යවිදින්න ඕන, අපිත් ගමට යන්න ඕන, පන්සලට යන්න ඕන, පාසලට යන්න ඕන, දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් යන්න ඕන. ඒ ගියාම අද දේශපාලඥයා දිහා බලන්නේ මහා අමුතු විදියකට. අද දේශපාලඥයා ඒ තරමටම හැල්ලු කරලා දාලා දේශපාලඥයාද විහිළුකාරයෙක් බවට පත් වෙලා. ඉතින් එහෙම තත්ත්වයට පත් වෙන්නේ දේශපාලඥයා තමයි උපරිම හොරකම් කරන්න කියන තැනට රටාද නිර්මා. ඒක කරන්නේ කවුද? ඒක කරන්නේත් මේක ඇතුළේ ඉන්න 225 දෙනා, එහෙම නැත්නම් පළාත් සභාවේ උදවිය, එහෙම නැත්නම් අනිකුත් දේශපාලන ඒ ආයතන තුල ඉන්න දේශපාලඥයම තමයි. ඒ නිසා යම්කිසි කෙනෙක් වැරද්දක් කරනවා නම්, යම්කිසි අමාත්‍යංශකින් වැරද්දක් සිද්ධ වෙනවා නම්, මේ ඒ වෙනුවෙන් මුදල් නාස්තිය වෙනුවෙන් පිහිටවාගත්තු කමිටු තව මේට වඩා ශක්තිමත් කරන්න ඕන කියන පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනල්ලා ඒ ශක්තිමත් කරනවා. දැන් අපි දිනාගත්ත කියලා මහා හුරේ දානවානේ තොරතුරු දැනගැනීමේ පනත. ගරු මන්ත්‍රීතුමා, ඉතින් තොරතුරු දැනගැනීමේ පනත දැන් අපි හොයා බලාගෙන යද්දී අවශ්‍යම කරන තොරතුරු දෙන්නේ නැහැ. අවශ්‍යම කරන තොරතුරු දෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි දින 14ක් ගන්නවා ඒ තොරතුරු රැස් කරන නිලධාරියා තොරතුරු ටික දෙන්න. හැබැයි ඒ දෙන්න රැස් කරන කාල සීමාව තුළ සිද්ධ කරන්නේ වෙන මොකුත් නෙමේ, තොරතුරු ටික හංගන එක. ඉතින් මේ ආකාරයෙන් හදාගෙන මේ ජාවාරම් ටික කරනවා නම් මේ රටට, එහෙම නැත්නම් රටේ තිබිච්ච පාලන ක්‍රමය තුල තිබිච්ච නීති රීති පද්ධතිය යම් යම් වෙනස්කම් කරනවා කියලා ඒ හොරකම් කරන්න පුළුවන් රාමුවක් නිර්මාණය කරගන්නවා නම් අපිට බැලූ බැල්මට පේන්නේ ශා කොච්චර හොඳද තොරතුරු දැනගැනීමේ පනත. හරිම ෂෝක්. ඒක ආපුවාම ඔක්කොම තොරතුරු ටික දැනගන්න පුළුවන්, ඔක්කොංගෙම මේ පැටිකිරිය හොයා ගන්න පුළුවන්, ඒක නම් ගේන්න ඕන කියලා අපි කියනවා. අපි කියපුවාම
කරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය දැන් ඉවර වෙමි නේද?
මට විනාඩි 20ක් තිබුණා මහින්දානන්ද අලුත්ගමගේ මේ ඇමතුමාගේ වෙලාව, ඒක තමයි මම අරගත්තේ මන්ත්‍රීතුමිය. ඉතින් ඒ නිසා මම මේ කීවේ අපි හදන නීති රීති පද්ධතිය දැන් ස්වාධීන අධිකරණ කොමිසම, එහෙම නැත්නම් ස්වාධීන අල්ලස් කොමිසම, එහෙම නැත්නම් ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, අපි එකතු වෙලා අපි සම්මත කරගෙන යෝජනා කරලා ඒ සියල්ල ගෙනාවට අද මොනවද ඒ තුල තියෙන ස්වාධීනත්වය? අද මේ කිසිම තැනක ස්වාධීනත්වයක් නැහැ. ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිට පුළුවන්ද ස්වාධීනව මැතිවරණයට දිනයක් නියම කරන්න? ඒ ස්වාධීනව නියම කරන දිනේ පාර්ලිමේන්තුව පිළිගන්නවද? ඒ ස්වාධීනව නියම කරන පොලිස්පතිවරයා පාර්ලිමේන්තුව පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හරියට එළියට කියනවා අපි ලොකු වැඩ කොටසක් කරා කියලා. අපි ලොකු වැඩ කොටසක් කළා, මේක තමයි අපිට හම්බෙච්ච හොඳම අවස්ථාව කියනවා. හැබැයි තාම රට සහ දේශපාලනේ තියෙන්නේ එතනමයි. එතනින් වෙනස් වෙලා නැහැ. එතනින් වෙනස් කරලා නැහැ. ඒ වෙනස් කරන්න ඕන නීති රීති හදලා නැහැ. ඒ වෙනස් කරන අවස්ථාවට එකතු වෙන කාණ්ඩය එකම පැත්තක එකතු වෙලා කවුරුන් හෝ ජාවාරමට සම්බන්ධ, එහෙම නැත්නම් කවුරුන් හෝ රාජ්‍ය දේපළ මංකොල්ල කණ්ඩ බලාගෙන ඉන්න පිරිසකට සම්බන්ධ කට්ටියකට එකතු වෙනවා. ඒක තමයි අපි පහුගිය දවස්වල දැක්කේ. ඉතින් පාර්ලිමේන්තුවට අපි දැන් අවුරුදු තුනමාරක් හතරක කාලයක් ආසන්න වෙනවා ඇවිල්ලා, අපි හැමදාම දැක්කේ මේක. අපි හිතුවා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, එහෙම නැත්නම් ගිනුම් කාරක සභාව, එහෙම නැත්නම් පෙස්සම් කාරක සභාව, එවැනි කාරක සභා තුලින් ඇත්තටම ලොකු දෙයක් වෙනවා. මිනිසුන්ට දෙයක් කරගන්න පුළුවන්. ඒක හොඳයි. රටේ මුදල් වලට වග කියන තැන අපි. දැන් කවුද මම අහනවා මේ දැන් පොදු ව්‍යාපාර කාරක සභාව අපි ඇති කරගෙන අපි දැක්ක පහුගිය දවස්වල ගමේ තියෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධූරය දුන්නා මන්ත්‍රී කෙනෙකුත් නොවන අයට. අපි දැක්කා. දැන් මේ රජයේ මුදල් ගමට ගලාගෙන යන පාර්ලිමේන්තුවෙන් අනුමත කරන විමධ්‍යගත ගමට ගලාගෙන යන රජයේ ආර්ථික ප්‍රතිපත්ති හදන මුදල් ගමට ගලාගෙන යන එකම තැන තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව. මෙතන හැම මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු මේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු. හැබැයි සමහර ගම්වල අපි දැක්කා නිකම්ම නිකං සංවිධායකවරයෙක් හරි මන්ත්‍රීකමක්වත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක්වත් නැති පුද්ගලයෝ මේ කමිටු වල සභාපති. එතකොට ඒගොල්ලොත් ගන්නව තීන්දුව. අහවල් පන්සල හදන්නේ මෙතන, අහවල් විදුහල විද්‍යාලය හදන්නේ මෙතන. ඒක මෙන්න මේ මේකට මෙච්චරක් වියදම් කරනවා. නමුත් ඒ සියලු දේවල් කතා කරගෙන මුදල් ටික ගෙනල්ලා මුදල් ටික විනාශ කරනවා. කොන්ත්‍රාත්කාරයා කවුද? කාටද මේක දෙන්නේ? කොහොමද මේක වෙන්න ඕනේ? ඉතින් මේ ආකාරයට. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ සියලු දේවල් වලදී අපි අපේ තියෙන ඇත්ත දැන් මේක කෙරෙන්නේ නැත්තේ අන්න ඒකයි. අපේ තියෙන අපි දන්න ඇත්ත මෙතන කතා කරලා කරගන්නේ. අද නිරෝෂන් කරේ යන්නේ ඒක. නිරෝෂන් තමුන්ගේ ඇත්ත තමයි කතා කරේ. නිරෝෂන්ට වට කරගෙන අපි පහුගිය දවස්වල දැක්කා සමාජ ජාලා වෙබ් අඩවිවල ඔය කියන හැම පුද්ගලයෙක්ම පහර දුන්නා. අද පාර්ලිමේන්තුවේත් ඒක කතා කරලා කිව්වා. ඒ කියද්දි අපි දැක්කා එතුමාගේ හදවතේ තියෙන ඇත්ත ප්‍රකාශ කළේ. ඇත්ත ප්‍රකාශ කරාම hina වෙන්න හොඳ නැහැ. ඇත්ත ප්‍රකාශ කරා මේක නිකන් ද්වේෂ සහගතව දකින්න හොඳ නැහැ. ඇත්ත ප්‍රකාශ කරා නම් ඒ ඇත්තට ඉඩක් දිය යුතුයි. අන්න ඒක තමයි අපි මන්ත්‍රීවරු විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකද 225 ඉන්නේ. රටේ කෝටි දෙකකට වැඩි ජනතාවක් ඉන්න රටේ 225 කෝලංකාරය වුණු 225 විහිළුකාරය වුණොත් මං හිතන්නේ අපි නිකන් බොරුවට මේ කරන මේක නිකන් රංගපෑමක් වෙනවා. මේක රංගපෑමක් වෙනවා. ඒ නිසා අපි අත්අඩංගුවට ගත්තු පුද්ගලයෝ, එහෙම නැත්නම් මේ හොරකම් වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ අපිට හොයා ගන්න පුළුවන්. කෙනෙක්ගේ දැන් අර මීගමුවේ සිද්ධියක් ගැන කතා කරා. එක්තරා ඇමතිවරයෙක් මීගමුවේ සිද්ධියක් ගැන ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයා චෝදනා කළා. ඉතින් මේ කිසිම පරස්පරයක් නැති කතන්දර. කෙනෙක්ව අල්ලගත්තාම කෙනෙක්ව හිතවත් වෙච්චාම, කෙනෙක් එක්ක කතා බහ කරුවාම, කෙනෙක් එක්ක තොරතුරු හුවමාරු කරගත්තාම ඒ පුද්ගලයා යම් කිසි වැරදකට සම්බන්ධ වුණොත් අර පුද්ගලයා නිකම්ම වැරදිකාරයෙක් වෙලා, අනිත් පුද්ගලයා නිකම්ම වැරදිකාරයෙක් වෙලා. මේ සංස්කෘතිය මේක යොදා ගන්නවා. සමාජ වෙබ් අඩවිවල යොදා ගන්නවා, මාධ්‍ය තුල යොදා ගන්නවා, හැමතැනම යොදා ගන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒකයි. අපි පාර්ලිමේන්තුව තුල අපි තමුන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා නම් මේක එක්කෙනාට චෝදනා කරන්න ඕනේ නැහැ. තමුන්ගේ හැකියාව ද ඔබතුමා මහ බැංකු බැඳුම් කරේ ඒ කටයුත්තේදී යම් කිසි වගකීමක් අරගෙන කටයුතු කළා. ඒ වගේම මේ කෝප් කමිටුව තුල ඔබතුමා දෙවෙනි වරටත් දැන් සභාපතිවරයා වෙලා තියෙනවා. ඔබතුමා කටයුත්තක් කරගෙන යනවා. ඒ ඔබතුමා කරගෙන යන කටයුත්තේ ප්‍රතිඵලය අන්තිම කොනට ගිහිල්ලා අපිට බලන්න බෑ, දකින්න බෑ, දකින්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමය තුල, ඒ ක්‍රමේ හදාගන්න සියලු දෙනා අපි එකතු වෙලා ඒ ක්‍රමයට ඔබතුමාගේ යෝජනා අරගෙන, අර ඉස්සල්ලා ගෙනාව වගේ අර සජීවී විකාශන ක්‍රම එවැනි යෝජනා ගෙනල්ලා මොන හරි ක්‍රමයකින් මේක හදන්න පුළුවන් නම් මං හිතන්නේ හදලා දායාද කරන්නේ රට හොඳ තැනකට. ඉතින් ඒ නිසා මම මේට වඩා වෙලාව ගන්නෙ නැහැ. අපි මම ඉල්ලා සිටින්නේ වෙන මොකුත් නෙමේ. එක එක්කෙනාට චෝදනා කරන එක. අපි ළඟත් බොහෝ අයගේ තොරතුරු තියෙනවා. අපි ළඟ බොහෝ අයගේ තොරතුරු තියෙනවා. රූප රාමු තියෙනවා. කරට අත දාගෙන පින්තූර ගහපෝ ඔක්කොම අපි පෙන්වන්නේ නැහැ. මම ළඟ මේ ගෙනල්ලක් තියෙනවා. මම පෙන්වන්න නැතුව මේ තියාගෙන වහගෙන ඉන්නේ වෙන දෙයකට නෙමේ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. මොකද මේ අපි කවුරුත් වැරද්දක් කරලා නැහැ කියලා. එහෙම නැත්නම් අපි දකින්නේ නැතුව අපි චෝදනා කර කර අපි මෙහෙම යනවා නම් මේ රට මං හිතන්නේ හොඳ තැනකට යන්නේ නැහැ. ඒ නිසා අද දේශපාලඥයා අර මම කලින් කෝගේ එපා වෙලා තියෙන්නේ අර කඳුකරේ අර තරුණයෝ පිරිස තමුන්ගේ ස්වාධීනත්වයෙන් කොළඹට ඇවිල්ලා ඒකට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගත්තේ නැහැ. නාමල් අර කවුද ඒ කරුණාරත්න මහත්තයල එහෙම නැත්නම් ගොවියා වෙනුවෙන් ඉන්න අයව සම්බන්ධ කරගත්තේ නැහැ. අර කම්කරුවා වෙනුවෙන් කතා කරද්දි අර යාපනයේ තරුණය හැමයි එහෙම කතා එහෙම දේශපාලනේ ඒගොල්ල ස්වාධීනව තමයි අද ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේක මං හිතන්නේ දේශපාලඥයින්ට හොඳ පාඩමක්. ඒ නිසා අපි මේ තුලින් මේ තව මං හිතන්නේ අවුරුද්දයි එකමාරයි මේ පාර්ලිමේන්තු කාල සීමාව තියෙන්නේ. මේ කාල සීමාව තුළ මෙවැනි වාර්තා එළියට එන වාරයක් පාසා මේ වාර්තාවල තියෙන දැන් මේක කිසිම ඇමතිවරයෙක්ට චෝදනාවක් මම දකින්නේ නැහැ. මට මම දැක්කේ නැහැ. මේ එක එක අයගෙන් ලබාගත්තු ප්‍රකාශ ටිකක් විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ඇමතිවරයා මේකට ඍජුවම වග කියන්න ඕන කියන කොටසක් මේවට ඇතුළත් වෙනවා නම් මං හිතන්නේ වඩාත්ම හොඳයි කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ. අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම
ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මූලාසනේ ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕන මේ අවස්ථාවේදී අපේ ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගේ ප්‍රකාශවලටත් පිළිතුරක් දෙන්නට අවශ්‍යයි. එනිසා ඔබතුමා මේ සභාගමෙන් නික්ම යන්නේ නැතිව හිටියොත් හොඳයි. මොකද බොහෝ දෙනා කතා කරලා ඒකාබද්ධ විපක්ෂි පුරුද්දක් තියෙන යෝජනා ගේනවා, කතා කරනවා, යනවා, ඒකට උත්තර දෙන්න නැත්තම් අහන්නවත් ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමාට වැඩක් නැතුණාට මම හිතනවා අපි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ 8 වෙනි පාර්ලිමේන්තුවේ 2 වෙනි සැසිවාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 1 වෙනි වාර්තාව එළිදක්වපු වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා පොදු ව්‍යවහාර කාරක සභාවේ සභාපතිවරයා හැටියට සුනිල් හඳුන්නෙත් මැතිතුමා ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. බලන්න යහපාලනයේ එක්කම එක්සත් ජාතික පෙරමුණේ ලක්ෂණය මොකද්ද? මූල්‍ය විනිවිදභාවයක් ඇතුව මේ රටේ සියලු කටයුතු වලට විනිවිදභාවයක් ඇතුව ඇති කරන්න පුළුවන් වාතාවරණය නිර්මාණය කරලා තිබෙනවා. අපි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව හැටියටත් ජාතික ආණ්ඩුව හැටියටත් විශේෂයෙන්ම 2015 අගෝස්තු මාසයේ ආරම්භ කරපු මේ ගමනේදී අපි පැහැදිලිවම ආණ්ඩුවක් හැටියට අපි මේ පොදු ව්‍යවහාර පිළිබඳ කාරක සභාවත් එක්කම රාජ්‍ය මුදල් හා ගිණුම් පිළිබඳ කාරක සභාවෙත් අපි විරුද්ධ පක්ෂයට තමයි සභාපතිකම් දුන්නේ. අපට තිබුණ ඕනනම් අපේ පක්ෂ කෙනෙකුට මේක ලබා දීලා අපිට ඕන තරම් හොරකම් කරන්න ඕනකමක් තිබුණා නම්, ඒ වගේම අපිට ඕන තරම් නොයෙක් විදිහේ අකටයුතුකම් කරන්න තිබුණා නම්, දූෂණයන් කරන්න තිබුණා නම්, ඒ දූෂණයන් වහගෙන ආණ්ඩුවක් ගෙනියන්නට ඕනකම තිබුණා. නමුත් මතක තියාගන්න අපි සියලු දෙනා එක හඬින්ම කිව්වේ මේ කාරක සභාවල සභාපතිත්වය ආණ්ඩු පක්ෂයට ඕනේ නැහැ. ඒක දෙන්න විරුද්ධ පක්ෂයට. එතකොට තමයි මේකේ විනිවිද භාවිකින් කරන්න කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණේ. ඒ අවස්ථාව අපි හිමි කළා තිබෙනවා. ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා මේ කාරක සභාව වැඩක් නැහැ, මේවයින් වාර්තා විතරයි, මේවයින් මොනවද කරගත්තේ කියලා. තොරතුරු දැනගැනීමේ පනත වැඩක් නැතිලු එතුම කියනවා. මම අහන්න කැමැති ඔබතුමා තොරතුරු දැනගැනීමේ පනත නිසාද අද පාසල් ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ හොඳ විනිවිදභාවයක් ඇතුව කටයුතු කරන්න සමහර විදුහල්පතිවරුන්ට ක්‍රියා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. සමහරු බයයි එතුම කියනවා දින 14ක් ගන්න යනවලු. එහෙම නැතුව මේ ගිහිපු ගමම් තොරතුරු දෙන්න මේක ගත්ත ගමම් පරිගණක ගහලා ගන්න පුළුවන් කමක් නැහැ. යම් යම් කරුණු හොයන්න සති ගණන් සමහර වෙලාවට මාස දෙක යන්න පුළුවන්. නමුත් තොරතුරු ලබා දෙනවා, තොරතුරු ලබා නොදෙන ආයතනයක් තිබෙනවා නම් කරුණාකර ඔබතුමා පැහැදිලිව මේ සඳහා පැමිණිලි කරන්න, ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් ආයතනත් මෙතන තිබෙනවා. ඒක ආරම්භෙදිත් අපි කිව්වා තොරතුරු දැනගැනීමේ පනත ගැන අද කතා කරන මෙතුමල්ලා ගරු කරු ජයසූරිය මැතිතුමා තමන්ගේ පෞද්ගලික යෝජනාවක් හැටියට තොරතුරු දැනගැනීමේ පනත ගෙනාව මේක පැත්තකට කුණු කූඩයකට වීසි කරා. එහෙම කතා කරන අය තමයි අද මේ පැහැදිලිවම සත්භාවයෙන් කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි අද තිබෙන ඕන තරම්. දැන් බලන්න ආන්සින් කාරක සභා පෞගිය කාලේ මෙතුමල්ලා අපේ පිටපටවපු සයිටම් ප්‍රශ්නය අපි විසඳුවේ කොහොමද? මෙතන ඉන්නවා මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා. මෙතුමල්ලා අපි මේ කටයුත්ත වෙනුවෙන් ඒකම තමුන්නාන්සේලාගේ පක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේවට දිවාරය නොබලා කටයුතු කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට සයිටම් ප්‍රශ්නේ අපි විසඳුවා. යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි ඒක ලේබිඳක් හෙලවන්නේ නැතුව අහිංසක සිස්සින් ඝාතනය නොවන්න, අහිංසක සිද්ධීන්ට නොඑක් වීදී අමානුෂික මනිතන පහර දී නොදී අපි ඉතාමත් පැහැදිලිව හොඳ තත්ත්වයක් තුලේ කටයුතු කරා. ඒකම අද බලන්න
පළවෙනි සේනියට ළමුන් ඇතුළත් කිරීම ගැන මේ අදත් අනුකමිටුවක් තිබුණා අපි. අදත් මේ පාර්ලිමේන්තුවේ තියෙද්දී අපි අනුකමිටුව ගිහිල්ලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන, සාදාන ඉෂ්ට කරන්න ඕන කියලා ඉතාමත් හොඳ මම හිතන්නේ හදවතකින් බලන්න පුළුවන් කටයුතු කරන් තිබුණා. ඒ නිසා යම් යෝජනාවක් ක්‍රියාත්මක වෙනකොට, යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනකොට ඒක ක්ෂණිකව ඒ අවස්ථාවේදීම අරගෙන ඒකේ දූෂණ වංචා තියෙනවා නම්, ඒකේ යම්කිසි අක්‍රමකතාවක් තියෙනවා නම් ඒ පිළිබඳව විභාග කරන්න, ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒක බාරගන්නේ නැතුව, ඒක කරන්නේ නැතුව හදින්නේ. අද බලන්න ඒකාබද්ධ විපක්ෂ කී දෙනාද ඉන්නේ මෙතන කියලා. ඇයි? ඉතුමල්ලා මහ ලොකුවට මොර ගහනවා. කොමේ අල්ලස් දූෂිතව ඉන්නවා. මහලුකෝට ඇදගෙන කෑවේ පෞගිය කාලේ බැඳුම් කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම තියලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. අද මේ දූෂණ ගැන හොයන්න කටයුතු කරපු වාර්තා ටික බලනකොට තමන්ටත් ආපස්සට ගිහිල්ලා බලන්න සිද්ධ වෙනවා තමන්ගේ කාලේ සිද්ධ වුණේ මොකද්ද කියලා. ඩියු ගුණසේකර මැතිතුමා පොදු පාර කාරක සභාවේ සභාපතිවරයා හැටියට හිටියා. ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා හිටියා. මම අහනවා ආයතන රජයේ පාඩු ලබන ආයතන 20කට ආසන්න ප්‍රමාණයකට රජේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල යම් යම් තීරණ තීන්දුව දුන්නා. හැබැයි මහින්ද රාජපක්ෂ රජේ තමුන්නාන්සේලා හිටපු රජේ තමුන්නාන්සේ මන්ත්‍රීව හැටියට හිටියේ නැහැ. හැබැයි රජයේ ඒවට අපමල් රේණුවකෝ ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒම ක්‍රියාමාර්ගයක් ගත්තනම් මහින්දනා ඒ පාලනේ බිඳ දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ පාලනේ බිඳ වැටුනේ ඒකයි. ඒ පාලනේ ඉතාමත්ම අමානුෂික විදියට බිඳ වැටිලා කැඩිලා බිඳිලා ගිහිල්ලා තමන්ගේ ජනාධිපතිකම නැති කරන්න සිද්ධ වුණේ මේ ගෝල බාලය සභාපතිවරු හැටියට දාලා ඒ ආයතන ඉතාමත්ම නරක තත්ත්වයකට පත් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගත්තත්, ලංකා ගමනාගමනේ මණ්ඩලය ගත්තත්, ඒ වගේම රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ගත්තත්, ඒ වගේම රාජ්‍ය උකස්සා ආයෝජන බැංකුව ගත්තත් අපි දන්නවා වාර්තාපිට වාර්තා දීලා අවශ්‍ය නිර්දේශයන් කළා තිබුණා. තමුන්නාන්සේ හිතන්න එපා මේ වார்த்தාවක් දුන්න කියලා මේකෙන් දඬුවම් කරන්න බෑ. ඒක නිසා තමයි මේ විවාදයක් තියන්නේ. විවාදයේදී කරුණු කියන්න පුළුවන්. මේකෙදි තියෙන යම් යම් දේවල් පොලිසියට, එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, එහෙම නැත්නම් මූල්‍ය වංචා පිළිබඳ අධිකරණයට ඒ පිළිබඳ වාර්තා කළ ඒ තුලින් වගකීම්ට වැරදිකරුවන්ට දඬුවම් කරන ඕන තරම් තියෙනවා. මේවා විතරක් නෙමෙයි. මම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම රාජ්‍ය පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා හැටියට හිටියා. අපි බය නැතුව ඒවා කටයුතු කරා. මෙතුමා දන්න සුලින් හඳුන් නැති මන්ත්‍රීතුමා දන්න නලින් හේවගේ ජනතා මිත්‍ර පෙරමුණ මන්ත්‍රීතුමා සභාපති හැටියට හිටියා. අපි යම් යම් කරුණු පිළිබඳ මූල්‍ය වංචාවන් පිළිබඳ කටයුතු කරා. එකවරක් අපි දන්නවා සෙංකෝලයට දකුණු පළාත් සභාවේ, මේ මං පුංචි දෙයක් මේ පළාත් සභාවේ දෙයක් ගැන කියන්නේ, මේ මධ්‍යම රජයේ මේ පාර්ලිමේන්තුව නෙමෙයි, සෙංකෝලයට එක්තරා අවස්ථාවකදී මේ ඒක නිර්මාණය කරන්න මුදලක් අත්තිකාරමත් දීලා තිබුණා. අත්තිකාරමට මුදල් දීපු මිනිහා මං හිතන්නේ එක්තරා මන්ත්‍රීවරයෙක්ගේ අනුදැනුම ඇතුව කටයුතු කරේ. අවසානයේදී මුදලක් නැහැ, සෙංකෝලෙත් නැති තත්යකටපත්. අවසානයේ මේ ගිරුම් කාරක සභාවේදී අපි කතා කළා අදාළ සභාපතිවරයාට අපි නියෝගයක් නිර්දේශයක් කර වහාම මේ වෙච්ච අලාභය ගෙවන්න කියලා පළාත් සභාවට. අන්තිමට මේක ගෙවන්න නැති වෙනකොට අපි පොලිසිය පැමිණිල් දැම්මා. අවසානයේ ඒ මුදල ගෙව්වා. ගෙවල ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා තමුන්නාන්සේලාට නිකම් මෙතන කතා කරනවට නෙමෙයි, මේක හංගගෙන ඇතුලේ තියාගෙන මේ යස්සේ තියාගෙන අපි ළඟ තියෙනවා, ඉදිරිපත් කරන්න වැඩක් නැතේ කියන්නේ කරන්න බෑ. ඒව බොරු චෝදනා සමහර වෙලාවට. හරි චෝදනාවක් ඉදිරිපත් කළා කරන්න තිබුණා. බොරුවට කෑ ගහන එක විතරයි මේ පාර්ලිමේන්තුව තුල. නිවැරදි වියන්නද පොලිසිය තියෙනවා. අද මානව හිංකම් සංවිධාන තියෙනවා. අද නොයි කායතනා තියෙනවා. අද කවුරුවත් ගැන විශ්වාසයක් නැතිලු. ඇයි අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද? කොමිසම් සභා තමුන්නාන්සේලාට විශ්වාසයක් නැහැ. තමුන්නාන්සේලා මේවා හිර කළා, මේවා බෙල්ල මිරිකලා පැත්තකට දැම්ම 17 වෙනි සංශෝධනය මගින්. 18 වෙනි සංශෝධනය 17 වෙනි සංශෝධනයේ තිබිච්ච දේවල් 18 සංශෝධනය වගේ පැත්තකට දැම්මා. හැබැයි 19 සංශෝධනයේ නැවත මේවා බලගැන්නුවා. නැවත මේව බලගැන්නුවා. වැඩි ඕනේ නැහැ, මෙතුමල්ල නැහැ, ඉතින් මෙතුමයි හිටියේ නැහැ. නමුත් තින්නක්කරේට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිකම ලියා ගන්න අත් දෙක මුස්සපුවා ඉන්නේ මේකේ. අද ඒ අය තමයි අද කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය? තමන්ගෙන් පස්සේ මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න කෙනෙක් නැද්ද? අගමැතිවරයෙක් වෙන්න කෙනෙක් නැද්ද? ඇමතිවරයෙක් වෙන්න කෙනෙක් නැද්ද? එක කණ්ඩායමට එක පුද්ගලයෙක් වටා මේක ගොනුකරන්ඩ අත් දෙක මුස්සපු අය අද ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පෞගිය දවස්වල සිද්ධ වෙච්ච දේ මොකද්ද? බලන්න, අධිකරණයේ රජ හත් කට්ටුව ඒකමතික තීන්දුවක් දුන්නා. අපි දන්නවා අභියාචන අධිකරණයේ ඉතාමත් පැහැදිලි තීන්දුවක් දුන්නා. ඒ විධායක ජනාධිපතිවරයාට එරෙහිව පවා මේ රටේ තවත් කෙනෙක් නැන්නේ බලධාරියෙක්. සර්ව බලධාරියෙක් විධායක ජනාධිපති කියම කියන්නේ නිකම් මැති ඇමති කෙනෙකුට නෙමෙයි, අගමැතිවරයාට නෙමෙයි, විදායක ජනාධිපතිකම තවමත් තිබෙන පුද්ගලයාට එරෙහිව අපි දාපු යම් පෙස්සමේදී අභියාචනාධිකරණය පැහැදිලිව තීන්දුවක් දුන ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාපිළිවෙත වැරදියි කියලා. බලන්න කොච්චර ලස්සනට අධිකරණය ඉතාමත් පැහැදිලි ලෙස විනිවිද භාවයෙන් ඉතාමත් හොඳින් මේ කටයුත්ත ඉෂ්ට කරලා තියෙනවා. එහෙනම් කොහොමද මෙතුමා කියන්නේ මේ කොමිෂන් සභා පිළිබඳ විශ්වාසයක් නැහැ කියලා? කොහොමද කියන්නේ මැතිවරණ කොමිසම ගැන කියනවා? අද මැතිවරණ පෞගිය මැතිවරණ දෙකම බලන්න, පාර්ලිමේන්තු මැතිවරණය. ඒ වගේම දැන් මෙතුමල්ල හදිස්සියවත් පෙරදුනා නම් කියයි මැතිවරණ කොමිසම හොරකමක් කරයි කියලා. වැරදි කියයි. මැතිවරණ කොමසාරට බණි. හැබැයි මේක හොඳට දිනුවා පහුගේ කාලේ. පළාත් පාලන මැතිවරණය. එහෙම දිනන්න පුළුවන් වාතාවරණයක් හැදුනේ. ආණ්ඩුවක් තියද්දී, විධායක ජනාධිපති ක්‍රමයක් තියද්දී, ඒ සියල්ලට එරෙහිව සමහර වෙලාවට මේ අයට ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් ලැබුණා. මෙන්න කොමිසම් සභාවල හොඳකම. දැන් පොලිස් කොමිසමක් තියෙනවා මේ රටේ. අපිට යම්ම සාධාරණයි. ආණ්ඩුව අපි ඉල්ලම් කෑවා කියලා කියන්නේ මේ කොමිසම් සභාව නිසා. සමහර වෙලාවට පොලිස් ස්ථානාධිපතිවරයෙක් මන්ත්‍රීවරයෙකුට මාරු කරන්න බෑ. උසස් වීමක් දෙන්න බෑ අපට ඕන හැටියට. අපට ඕන හැටියට කටයුතු කරන්න බෑ. ඒ මොන දේ වුණත් ඒක සාධින කොමිසම් සභාවල තීන්දුව මත ක්‍රියාත්මක වෙන ඒවා. මේක නරකද? මේක නරකන්න නැත්නම් තමන්ට තක්කඩිකමට, තමන්ට ඕන හෙංචයියලාට, තමන්ට ඕන විදියට පුටුවේ වාඩි කරවන්න, තමන්ට ඕන විදියට කණෙන් අල්ලලා එළියට දාන්න, තමන්ට ඕන විදියට දේශපාලන වශයෙන් පහර දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා මම හිතන්නේ ගිය මං කනගාටු වෙනවා. මේව අහගෙන ඉන්නේ නැහැ. අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ.
මම මේ
වෙලාව ප්‍රශ්න කරන්නේ.
ඔබතුමායි
සංගනන. අපි ඉල්ලනවා ඒකයි. ඒ නිසා මම විශ්වාස කරනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි. අපි මොන චෝදනා කරත්, අපිට මොන විදියේ මං හිතන ගැරහිලි කරත්, නින්දාහපස අපහාස කරත්, අපි පැහැදිලිව මේ ආණ්ඩුවක් හැටියට, අද එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හැටියට යහපාලනයේ සිද්ධ වෙච්ච යම් යම් දේවල් පිළිබඳව අපි කනගාටු වෙනවා. අපි ඒ ගැන අපි විශේෂයෙන්ම පශ්චාත්තාප වෙන්නේ නැහැ. අපිට ලැබිලා තියෙන අවුරුද්ද දේ කාලය තුළ නිවැරදිව මේ කටයුතු කරන්න ඕන. මම කියන කෝප් කමිටු වාර්තාවෙන් පැනලා ගිච්ච කාරණේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ඔබතුමිය මූලාසනේ ඉන්න මේ වෙලාවේ මේ කරුණු පිළිබඳ අනාවරණය වෙච්ච කාරණා සම්බන්ධයෙන් අපට අධිකරණයට යන්න පුළුවන් කමක් තිබෙනවා. ඇයි සභාපතිවරයෙකුට විරුද්ධව කටයුතු කරන්න බැරි? මේ රටේ නීතියක් තියෙනවා තවම. මේ රටේ තවමත් නීතියේ මම හිතන්නේ ආධිපත්‍යය තියෙනවා. මේ රටේ තිබෙනවා හොඳ අපක්ෂපාතීව කටයුතු කරන්න පුළුවන් අධිකරණයක්. ඒ නිසා මම විශ්වාස කරන ඉදිරියේදී දැන් අද බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප දැන් මෙතන කතා කරා පෞගේ කාලේ මහා මාර්ග ඇමතිතුමාට, මහා මාර්ග අමාත්‍යාංශයට, ඒ වගේම සමහර ආයතනවලට, දැන් ශ්‍රී ලංකන් ගුවන් යානයේ පිළිබඳ, ඒ වගේම ලංගමයේ පිළිබඳ, කවුද ලංගමයේ ඇමතිවරයා හැටියට පහුගිය කාලේ කටයුතු කරේ කියලා තමුන්නාන්සල දන්නවා. එතකොට ශ්‍රී ලංකාව නැගිට්ටුවානේ. දැන් බලන්න ලංගමයේ මට විනාඩියක් එක දෙයක් පිළිබඳව මට ඇත්තටම අරුණු කතා කරන්න හිටියත්, දැන් බලන්න අලුත් බස් හත බස් 6000කට සේකෝ 30000. කවුද ලංගමයේ පහුගිය කාලෙන් පාලනය කළේ? අපිද? අපිද බස් 6000කට සේකෝ 36000. දැන් බලන්න බස් රට තනිය ලංගමයේ සතු බස් රට 8000කට ප්‍රමාණයක් ඇතත් දිනපතා ධාවනයට එක්වීමට හැකිව තිබෙන්නේ බස් රට 5500ක් පමණයි. ඒ බස් රට 5500 සේවකින් 36000ක් ඉන්නවා. මින් 10400ක් රියදුරන් සහ 10500ක් කොන්දොස්තරවරු, 9750ක් කාර්යාල සේවකයින්. බලන්නකො බස් රටවල ඉන්න ප්‍රමාණය රියදුරන් සහ කොන්දොස්තරවරුන් වරුණාම 9750ක් ඉන්නේ කාර්යාල සේවකයෝ, 6500ක් කාර්මිකයින්. එතකොට එක් බස් එකකට සේවක 4 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වෙන පාඩු ලබන්න බැරිද? අද පෞද්ගලික බස් රථ සේවයේ ලාභ ලබන්නේ නැහැ.
මජිතුමා කාලේ අවසානයි.
ලංකන් ගුවන් සේවය ගැන කතා කරත් එච්චරයි. ඒ නිසා මට සමා වෙන්න. මං ඉතාමත් කනගාටු වෙනවා. මොකද විශාල කරුණු කාරණා රාශියක් කතා කරලා තිබුණා. විනාඩි 10ක් කියන කෙටි කාලය තුල මේවා අපිට මේ සභාව හැමුවේ තියන්න බෑ. නමුත් මේ සියල්ල නිකන් අර අතන මෙතන ඇවිල්ලා බොරුවට කෑ ගහලා මාධ්‍ය සංදර්ශන පවත්වලා සභාවේදී ප්‍රශ්න අහලා කතා කරන අයට මම කියන කරුණා කළ මේ විවාද වලට එන්න. බය නැතුව මේ විවාද වලට ඇවිල්ලා අපිත් එක්ක මේ පිළිබඳ විවාද කරන්න. අපි ලෑස්ති පිළිතුරු දෙන්න රජය වෙනුවෙන්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කෝප් කමිටුවේ පැනගිච්ච කාරණා සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමනි ඉදිරියට ඉතාමත්ම හොඳින් මේ අධ්‍යයනය කළා. මේ වාර්තා එක්ක මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය සහ වෙනත් ආයතන තියෙනවා. ආයතනවලට විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් හයිය තියෙනවා. ඒකට විනය පද්ධතියක් තිබෙනවා. ආයතන සංග්‍රහයක් තියෙනවා.
ඒ
කටයුතු වලදී ක්‍රියාත්මක අභ්‍යන්තර විගණනය තියෙනවා. මේ එක්ක එකට එකට කටයුතු කරන්න කියලා සිටමින් සමාවාදීන ඔබතුමිය විනාඩි කිහිපයක් වැඩිපුර දුන්නා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ඔබ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.